තෙරවරු අද පියවර සටහන්
සියලු ගුණයන් පිහිටන බිමට කියන නමක් පින්තුනි ඉවසීම කියලා කියන්නේ. ඉවසීම කියන පොළවේ තමයි සියලු ගුණයන් තියෙන්නේ. නවයේ දගාදවත් වලට වැටිච්චා නිරය උපදිනවා. ඒක තමයි බුද්ධ වචනේ. ඉවසන්නේ නැති අයව නිරය උපදිනවා. ඒක තමයි බුද්ධ වචනේ. එහෙනම් අහවලා මට මෙහෙම කරාවි කියලා හිතන එකත් මට වංචා කරાવી මට ගසાવી මට බණීවි කියලා හිතන එකක්. නව විදාගාදු වස්තු වලට වැටෙන එකක්. යමක් සිදු වුනහම තමන්ගේ හිත විපර්යාසයකට පත් කරගන්නේ නැහැ. අන්න ඒකට තමයි ඉවසනවා කියලා කියන්නේ. එහෙම නැතුව පොලෙන් එක ගැහුවාම විශ්වවිද්‍යාලට ගිහිල්ලා බෙහෙත්ියක් ගන්න නැතුව ආ පොලක කෑවනේ මං ඉවසගෙන ඉන්නවා කියලා ඉන්න එකට එහෙම නෙමෙයි. ඒ මෝඩ වැඩක් ඒ. හැකි හැම අවස්ථාවකම හිත විපරීත තත්වයට පත් වෙන්න දෙන්න එපා, දේශයට පත් වෙන්න දෙන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. හරියට මේ මහ පොළොව මත සියලු දේවල් පිහිටලා තියෙනවා වගේ. ඉවසීම කියන ගුණේ මත තමයි අනිත් ඔක්කොම ගුණයන් තියෙන්නේ. ඔබ පතනා බෝධිය උදෙසා ඉවසීම ප්‍රගුණ කරනවා නම් අන්න ඒක ඉවසීමේ පාරමිතාවට එහෙම නැත්නම් කාන්ති පාරමිතාවට අයිති වෙනවා.
එහෙනම් එන්න. හිතර වෙච්ච උත්මෙන් තිර බවට පත් වෙච්ච පියවර හොයාගෙන පියමන් කරන්න. තෙරක් නොනැති සසරි හෙතෙරවන තෙරවන
නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන් නවාය නමෝ නමෝ සාක්කේනං නනාය
ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාර්මික පින්වතුනි පින්වතුනි ඔබට මතක ඇති අපි ඊයේ සතියේ තෙරවරු දේශනා මාලාවේ සාකච්ඡා කරන්න තිබුණේ වීර්ය පාරමිතාව ගැන. පින්වතුනි වීර්ය පාරමිතාවේ තව බොහෝ කරුණු කාරණා තියෙනවා. ගොඩාක් සියුම්. මොකද පින්වතුනි ඔබ අහලා තියෙනවා විරිය සම්බොජ්ජංගය ගැන, විරිය ඉරිදිපාදය ගැන, විරිය ඉන්ද්‍රිය ගැන, විරිය බල ගැන. ඔය කියන කාරණාත් පින්වතුනි විරිය පාරමිතාවටම තමයි අයිති වෙන්නේ. නමුත් ඒ කියන කාරණා බොහෝම සියුම් කොටස්, බොහෝම සියුම් ප්‍රඥාවකින් අවබෝධ කටයුතු දහම් කොටස්. ඒක නිසා අපි විරිය පාරමිතාව සාකච්ඡා කරන්නට යෙදුනට අපි එච්චර දුරට සියුම්ම මේ කාරණාව ගැන සඳහන් කරන්නේ නැහැ. මොකද මං හිතනවා මේ වෙනකොට විරිය පාරමිතාව ගැන යම් කොටසක් දේශනා කරා නම් ඒ ඔබට දැනට ප්‍රමාණවත් ඇති කියලා. ඒක නිසා පින්තුනි අපි අද දේශනා මාලාවේ කන්ති පාරමිතාව එහෙම නැත්නම් ශාන්ති පාරමිතාව ගැන සාකච්ඡා කරමු. පින්තුනි ශාන්ති පාරමිතාව කියලා කියන්නේ මොකද්ද? මොකද්ද මේ ශාන්තිය කියලා කියන්නේ? කන්ති කියලා කියන්නේ මොකද්ද? බහලා තිනවා කන්ති පරමං තපෝ තිතික්කා කියලා. නිබ්බාණං පරමං වදಂತಿ බුද්ධා. මේ බුද්ධානුශාසනය ඔබ අහලා තිනවා. ඔබ ශාන්තිය ගැන දැනගෙන දින්නේ. මොකද්ද මේ ශාන්තිය කියලා කියන්නේ? සරලව කිව්වොත් පින්තුනි ශාන්ති පාරමිතාව කියලා කියන්නේ ඉවසීමේ පාරමිතාවට. කන්ති කියලා කියන්නේ ඉවසනවට. මොකක් ඉවසනවටද? කොහොමද ඉවසන්නේ? පෙර බෝසතාණන් වහන්සේලා බෝධිසත්වරු කොහොමද ඉවසුවේ? ඔන්නේ කාරණාවන් ගැන අපි දැනගන්න ඕනේ. පින්වතුනි ඉවසීම පාරමිතාවක් වෙන්නේ බෝධිත්‍රය අතුරෙන්. ඔබ පතනා බෝධිය උදෙසා ඉවසීම ප්‍රගුණ කරනවා නම් අන්න ඒක ඉවසීමේ පාරමිතාවට, එහෙම නැත්නම් කන්ති පාරමිතාවට අයිති වෙනවා. මොකද නොඑක් ආකාරයේ ඉවසීම් තියෙනවා. කෙනෙක් ලාභ ප්‍රයෝජන තකා ඉවසනවා. කෙනෙක් පලි ගැනීම පිණිසත් ඉවසගෙන බලාගෙන ඉන්නවා. තමන්ගේ වාසියට ඉවසනවා. ඔන්න ඔය වගේ ඉවසීමකුත් තියෙනවා. ඒ කියන කිසිම ඉවසීමක් කන්ති පාරමිතාවට අයිති වෙනව නෙමෙයි. එහෙනම් කන්ති පාරමිතාවට අයිති වෙන ඉවසීම ඔය කියන්නේ දසා කුසලයට අයිති ඉවසීමක් එහෙම නෙමෙයි. තථාගතයන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී මේ ඉවසීමේ ගුණ ගැන බොහෝ වර්ණනා කරලා තියෙනවා. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ කොසල් රජතුමා එනවා තථාගතයන් වහන්සේව මුණ ගැහෙන්න. කොසල් රජතුමා ඇවිදින් තථාගතයන් වහන්සේ මුණ ගැහිලා තමන් මුහුණ දීපු එක සිද්ධියක් ගැන තථාගතයන් වහන්සේට කියනවා. රජතුමා කියනවා මට බොහොම වැඩදායි ඇමති කෙනෙක් හිටියා. ගොඩක් හොඳට සේවය කරපු ඇමති කෙනෙක් හිටියා. නමුත් මේ ඇමතිතුමා මගේ අන්තප්පුරයේ කාන්තාවන්ව දූෂණය කළා. ඒ වෙලාවේදී මම මට බොහෝ වැඩදායි පුද්ගලයෙක් කියලා මට බොහෝ උපකාර කරමින් සේවය කරපු කෙනෙක් කියලා ඒ කරපු වැරදි වැඩේ වැඩේට දඬුවම් දුන්නේ නැහැ. මං ඉවසුවා කියලා කිව්වා. ඒලායි තථාගතයන් වහන්සේ කොසල් රජතුමාට කියනවා රජතුමනි ඔබ විතරක් නෙමෙයි පෙර රජවරුන්ද ඉවසීම ප්‍රගුණ කළා කියලා ඉවසීමෙන් කටයුතු කළා කියලා අතීත කතාවක් දේශනා කළා මේ ජාතකයේ නම තමයි පින්තුනි කන්ති වන්නන ජාතකය ඒ කියන්නේ ශාන්තිය වර්ණනා කරන ජාතකය ඒකෙදි මහ බෝසතාණන් වහන්සේ එක රජ කෙනෙක් වෙලා තමයි මේ ආත්ම භාවයේදී ඉන්නේ බොහොම ධාර්මිකව රාජ්‍ය කරගෙන යන රජතුමෙක් මේ රජතුමාටත් හිටියා ඇමති කෙනෙක් කොසල් රජතුමාට උනා වගේම මේ ඇමතිතුමා මොකද කළේ මහරජතුමාගේ අන්තපුරයේ ඉන්න ස්ත්‍රීන්ව දූෂණය කළා කාන්තාවන්ව දූෂණය කළා රජතුමා එක දැනගත්තා දැනගෙන ඒ පුරුෂයා කරපු සේවය ගැන සලකලා ඉවසුවා. දඬුවම් දුන්නේ නැහැ. දන්නේ නැහැ මගේ හිටියා. කේන්ති ගත්තේ නැහැ. මේ ඇමති තුමාගේ ගෙදරත් සේවකයෙක් හිටියා. ඒ සේවකයා මොකද කළේ? මේ ඇමති තුමාගේ බිරිඳව දූෂණය කළා. ඇමතිතුමා මේක දැනගත්තා. දැනගත් පස්සේ ආවා රජතුමාව මුණ ගැහෙන්න. රජතුමා මුණ ගැහිලා රජතුමාගෙන් ඇහුවා රජතුමනි මගේ ගෙදර මෙන්න මේ සේවකයෙක් හිටියා. බොහොම දූෂිත සිත් ඇත්තෙක්. ඔහු මගේ බිරිඳව දූෂණය කළා. මං කොහොමද දඬුවම් කරන්නේ? ඔබ වහන්සේ කියන මම මොකද කරන්නේ? ඊට පස්සේ රජතුමා කියනවා ඇමතිය මට ද්‍රෝහිකම් කරපු කෙනෙක් ඉන්නවා මෙතනමයි ඉන්නේ නමුත් මම කළ උදව් සිහිපත් කරලා බින්දු මාත්‍රයක්වත් කිපුණේ නැහැ මං ඉවසුවා රජ කෙනෙක් වෙච්ච මමත් ඉවසුවා නම් ඔබ ගැන කවර කතාද ඔබත් ඉවසන එක තමයි හොඳ කියලා රජතුමා කියනවා රජතුමා නැවතත් කියනවා මගෙත් අන්තප්පුරේ කාන්තාවන්ව දූෂණය කරපු කෙනෙක් ඉන්නවා මෙතනමයි ඉන්නේ හැබැයි මං කළ උදව් සිහිපත් කරලා කල සේවය සිහිපත් කරලා හොඩක්වත් කිපුණේ නැහැ මම ඉවසුවා. රජ කෙනෙක් වෙච්ච මමත් ඉවසුවා නම් ඔබත් ඉවසන එක තමයි සුදුසු කියලා. අර ඇමතිතුමාට කිව්වා. ඇමතිතුමා කාරණාව තේරුම් ගත්තා. ඇමතිතුමා දැනගත්තා මේ මං කරපු වැරද්ද දැනගෙන මට තමයි මේ කියන්නේ කියලා. ඊට පස්සේ ඇමතිතුමා එදායින් පස්සේ කවදාවත් ඒ වැරදි කරන්න ගියේ නැහැ. ඒ වගේම අර සේවකයාත් ඇමතිතුමා රජතුමාව බැහැ දකින්න ගියා කියලා මේ කතාව කිව්වායි කියලා ආරංචි වෙලා ඒ සේවකයාත් නැවත එම වරද කරන්න ගියේ නැහැ. ඒ වගේම තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා. ඒ වෙලාවේ රජ වෙලා හිටියේ මම තමයි කියලා. මේ කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කතාව කියපු බව කොසල් රජතුමාගේ ඇමතියටත් ආරංචි වෙලා එදායින් පස්සේ කවදාවත් ඒ වරද කරේ නැහැ. ඔන්න ඔය විදිහට උන්වහන්සේ මේ ඉවසීම කියන එක වර්ණනා කරලා තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි. ඉවසීම කියන එක ගැන. ඒ ජාතක කතාවේ පින්වතුනි මහා බෝසතාණන් වහන්සේ රජ කෙනෙක් වෙලයි හිටියේ. රජ කෙනෙක් කියලා කියන්නේ ඕනෑම වෙලාවක තමන්ට කැමති පියවරක් ගන්න පුළුවන් කෙනෙක්. අහවතාව මරන්න කියලා කියන්න විතරයි තියෙන්නේ. ඒකාධිපති පාලනයක් තියෙන. ඕනේ දෙයක් කරන්න පුළුවන්. ඒ ඇමතිව ඕන තරම් දඬුවමට ලක් කරලා එහෙම නැත්නම් රටින් පිටුවහල් කරලා එහෙම නැත්නම් මරලා දාලා ඒ ඕන එකක් කරන්න පුළුවන්කම තිබුණා. රජ කෙනෙක් ඉවසනවා කියන එක කුළුපටු කාරණාවක් එහෙම නෙමෙයි. මොකද එහෙම වැරදක් කරාම දැන් සාමාන්‍ය මිනිස්සෙගේ බින්දක්ව දූෂණය කරනවා ඇමති කෙනෙක්. අර සාමාන්‍ය මිනිස්සර කරගන්න දෙයක් නැහැ ඉතින්. කරන්න දෙයක් නැති කමට සද්ද නැති ඉන්නවා. එහෙම වෙන්න පුළුවන්. නමුත් රජ කෙනෙක් එහෙම කරා කිව්වම රජේලා ඉදිට ඔන්න ඔය විදිහට ඉවසීම ප්‍රගුණ කරා කියන එක තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා. රජවරුත් ඉවසුවා නම් ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඉවසනවා කියන එක පින්වතුනි එකපාරටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉවසීම කියලා කියන්නේ පුරුදු කරන්න ඕන එකක්. එකපාරටම කරන්න බෑ. තථාගතයන් වහන්සේ ඉවසීම ගැන බොහෝ සූත්‍රවල සඳහන් කරලා තියෙනවා. අක්ෂාන්ති සූත්‍රය කියලා. මේ ඉවසන්නේ නැති ආයත මොකද වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඉවසීමේ ගුණ ගැනත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ඔබ අහලා තියෙනවද මිනිතුනි නවවිධ අගාධ වස්තු ගැන? මොනවද නවවිධ අගාධ වස්තු කියන්නේ? අගාධ වස්තු කියලා කියන්නේ මිනිතුනි මේ වැන්නම් ගොඩෙන්න බෑ. අගාධ කියන්නේ වැන්නම් ගොඩෙන්න බැරි ඒවා. එනං ඒ අගාධ වස්තුන් වලට පැමිණුණාට පස්සේ ඒවෙන් ගොඩ එන්න බෑ. හේතුව තමයි ඒවැ ඒ නව විද අගාධ වස්තුන් වල කටයුතු කරන අය නිරේ උපදිනවා. ඉවසීම ප්‍රගුණ කරපු නැති අය නිරේ උපදිනවා. උන්වහන්සේ අක්ෂාන්ති සූත්‍රයේ ඒ බව දේශනා කරලා තියෙනවා. ඉවසන්නේ නැති අයට මෙන්න මෙහෙම මෙන්න මෙහෙම මෙන්න මෙහෙම වෙනවා කියලා. කිසිම කෙනෙකුට ප්‍රියමනාප ඇත්තෙක් වෙන්නේ නැහැ. වෛරක්කාරය වැඩි වෙනවා. කැළමිච්ච හිතක් තියෙන කෙනෙක් බොහෝ පව්කම් කරගන්නවා. එතනින් පස්සේ කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්කදී මිනිපාතං උපපන්නාති කියලා. කය කැඩිලා ගියාට පස්සේ නිරේ උපදිනවා. ඒ නවවිධ අගාධ වස්තුන් වලට වැටිලා ඉන්නකොට ඕක තමයි ප්‍රතිඵලය වෙන්නේ. එහෙනම් මොනවද බින්දුන් නවවිධ අගාධ වස්තු කියලා කියන්නේ? පළවෙනි එක තමයි බින්දුනි අසවලා හෝ අසවලුන්, එහෙම නැත්නම් ඔහු හෝ ඔවුන් මට වරදක් කළා කියලා. මගේ දේවල් හොරගම් කරගත්තා කියලා. මට වංචා කරා කියලා. ඔන්න ඔය විදිහට හිතනවා. ඔය තියෙන්නේ පළවෙනි අගාධ වස්තුව. මට කියන්න ඔබ, එහෙම හිතන කෙනෙකුට එතනින් පස්සේ එහෙම හිතන කෙනෙක් එතනින් පස්සේ කොහොමද කටයුතු කරන්නේ? මොකද්ද ඒ කෙනාට ඒ කෙනාගේ හිතේ ඇති වෙන ස්වභාවය? මට වංචා කළා, මට ගැහුවා, මට බැන්නා කියලා හිතන කෙනෙක්. එහෙම හිතුව ගම මොකද වෙන්නේ? ඊට පස්සේ ඒ ගැන ද්වේෂ හිත් තමයි ඇති වෙන්නේ. වෛරී හිත් තමයි ඇති වෙන්නේ. අරුමට මෙහෙම කිව්වන්නේ. අරුමට බැන්නනේ. මට අපහාස කරානේ. සේරම ඉස්සරහා මට අපහාස කරා. මාව සමච්චරයට ලක් කරා. ඔබේ ජීවිතය අත්දැකීම ඔබ බලන්න ඕනේ තරම් ඇති. ඔබේ ජීවිතයේ මේ වගේ අත්දැකීම් ඕනේ තරම් ඇති. ඔබට බැලපු අවස්ථා ඇති ඕනේ තරම් මිස්. ඔබට ගහපු අවස්ථා ඇති. ඔබගේ දේවල් හොරගම් කරපු අවස්ථා ඇති. ඔබට වංචා කරපු අය ඇති ඕනේ තරම්. ඔබට සමච්චල් කරපු අය ඇති. ඒ අවස්ථාවන්වලදී ඔබ කොහොමද හිතුවේ කියලා? අහවලා මට මෙහෙම කරා කියලා නෙමෙයිද හිතුවේ? දැන් අහන්න එපා, එහෙම හිතන්නේ නැතුව හඳුන්නේ කොහොම හිතන්නේද කියලා අහන්න එපා. එහෙම හිතුවහම අවසානය තමයි නිරය. මොකද ඔය තියෙන නව විද අගාධ වස්තු වලින් පළවෙනි අගාධ වස්තුව. මේ ඔබේ ජීවිතේට ඕනේ තරම් අත්දකින්න පුළුවන් දේවල්. තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ගැන විමසලා බලන්න. බොහෝ කල්පනාකාරීව මේවා කියන්නේ මේ කියන ඒවා තේරුම් ගන්න. මොකද බුද්ධ වචනේ වරදින්නේ නැහැ. නවී දගාද වස්තු වලට වැටිච්චා නිරය උපදිනවා. ඒක තමයි බුද්ධ වචනේ. ඉවසන්නේ නැති අයව නිරය උපදිනවා. ඒක තමයි බුද්ධ වචනේ. හොඳට තේරුම් ගන්න මේවා. හොඳට කල්පනා කරලා බලන්න. ඔබ ඉවසන කෙනෙක්ද කියලා. දෙවැනි අගාධ වස්තුව තමයි පින්තුනේ. අසවලා මට මෙහෙම කරනවා. අහවලා මට වංචා කරනවා. අහවලා මගේ දේවල් හොරගම් කරනවා. දැන් මේ කළා කියලා නෙමෙයි කරනවා කියලා. අහවලා මට ගහනවා. අහවලා මට බනිනවා. අහවලා මට සමච්චල් කරනවා. මට හිංගි හිංසා කරනවා. මට අපවාද නගනවා. ඔන්න ඔය විදිහට හිතනවා. ඔහොම හිතන එකත් පින්වුතුනි අගාධ වස්තුවක් තමයි. මොකද ඔහොම හිතුණ ගමන් එතනින් නතර වෙන්නේ නැහැ. එතනින් එහාට ද්වේෂ හිත් තමයි හටගන්නේ. එහෙම කරපු කරන අය ගැන ඔබේ හිතේ ද්වේෂ හිත් හටගන්නවා. මට අර අර කෙනා මට බයිනවා. අහවලා මට බයිනවා. අල්ලපු ගෙදර කෙනා මට බයිනවා කියලා හිතෙනවා. අල්ලපු ගෙදර මිනිස්සුන්ට මට බයිනවා. එහෙම හිතනවා. ඔබේ ජීවිත අත්දැකීම් තුලින් මේව දැක ගන්න. ඔබ එහෙම හිතපු අවස්ථාවන්වල ඔබේ ස්වභාවය මොකද්ද කියලා. බොහොම ශාන්තියටපත් වෙච්ච ස්වභාවයක්ද තිබුණේ? එහෙම නැත්නම් දේශ හිත් හටගත් ස්වභාවයක්ද තිබුණේ? එහෙනම් මෙන් මුදෙනි ඔබ මේ අගාධ වස්තු වලින් මිදෙන්න උත්සාහ කරන්න. තුන්වෙනි අගාධ වස්තුව තමයි මෙන් මුදෙනි අසවලා මට මෙහෙම කරાવી කියලා හිතනවා. මට වංචා කරાવી කියලා හිතනවා. මට ගසાવી, මට බණීවි. මට වංචා කරાવી, මට අපහාස කරાવી. එහෙම හිතනවා. කෙනෙක් ඉන්නවා ඔබට ඔබව නිතර අපහාසයට ලක් කරන කෙනෙක්. හිතන්නකෝ ඔබ ඔබගේ කාන්තෝරුවේ කියලා. එහෙම නැත්නම් ඔබ පාසල් යන කෙනෙක් නම් ඔබගේ පාසලේ පන්තියේ කෙනෙක් කියලා. ඔබ වැඩ කරන ස්ථානයේ එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. දැන් වැඩට යන්න හදනකොට එහෙම නැත්නම් පාසල් යන්න හදනකොට ඔබට හිතෙනවා මොකද ඒ කෙනත් වැඩට එනවා, එහෙම නැත්නම් ඒ කෙනත් පාසලට එනවා. ඒ වෙලාවේ ඔබ කරන මොකද හිතෙන්නේ? අදත් අහවලා මට සමච්චල් කරાવી. එහෙම හිතෙනකොටම හරි අප්‍රසාද හිතක් ඇති වෙනවා. ද්වේෂ හිතක් ඇති වෙන්නේ ඒ පුද්ගලයා ගැන. නිතර බණින ස්වාමියෙක් ඉන්නවා. වැඩ කරන ස්ථානයේ තමන් වැඩ කරන්නේ ඒ කෙනා යටතේ. පොඩි වැරද්දකට දොස් නගනවා. මොනවා හරි කියනවා. ඔබට එතකොට මොකද හිතෙන්නේ? අහවලා අදත් බණීවි කියලා හිතෙනවා. අදත් ඉතින් අර යකාගේ කතන්දර ටික අහන්න ඉපෑ කියලා හිතෙනවා. එහෙම හිතනකොට ඔබ බලන්න ඒ කිනාගෙන මෙත්තා සාගත හිතක් එහෙමද පහළලා තියෙන කෙනෙක් නැත්තම් දේශ හිද්ද එතනින් එහාට පහළ වෙන්නේ කියලා. ඔන්න ඔහොම හිතෙනවා. ඉස්කෝලේ යන කෙනෙක් නම් පන්ති වල ඉන්නවා. නිතර හිරිහැර කරදර කරන යාළුවෝ ආදී වශයෙන් ඉන්නවා. ලොකු අයනෝ. ඉඳ ගන්නකොට පුටුව පිටිපස්සට අදිනවා. හරි අකමැති ඒ කෙනා ඉන්නවට පන්ති. ඉතින් හැමදාම නමුත් ඉස්කෝලේ යන්න ඕනේ. ඒකට හිතෙනවා. අහවලාමන්ට මෙහෙම කරાવી කියලා හිතෙනවා. එහෙම හිතනකොට ඒක නාගෙන අප්‍රසාදයක් ඇති වෙනවා, දේශයක් ඇති වෙනවා, වෛරයක් ඇති වෙනවා. එහෙනම් අහවලා මට මෙහෙම කරાવી කියලා හිතන එකත්, මට වංචා කරાવી, මට ගසાવી, මට බණීවි කියලා හිතන එකත් නව විදාගාදු වස්තු වලට වැටෙන එකක්. ඔබේ ජීවිතය තුලින් පිරික්සා බලන්න. ඔබට එහෙම හිතෙන අවස්ථා ඇති ඕනේ තරම්. ඊළඟ අගාධ වස්තුව තමයි පින්තුනි මගේ යහළුවාට එහෙම නැත්නම් මගේ අම්මට මගේ තාත්තට මගේ දරුවට මගේ පුතාට මගේ දුවට මගේ ආච්චිට මගේ ඥාතියට මගේ නැන්දට මාමට මගේ කෙනෙක්ට කවුරු හරි බැන්නොත් ගැසුවොත් වංචා කරොත් හිංගි හිංසා කළොත් මගේ කෙනාට අහවලා මෙහෙම කරාය කියලා දේශහිත ඇති කරගන්නවා එහෙනම් මගේ කෙනාට එහෙම කරා කියලා හිතන එක හතරවෙනි අගාධ වස්තුව වෙනවා ඔබට අත්දැකීම් ඇති ජීවිතයේ උන් තරම් දැන් ඇයි මේ නවවිධ අගාධ වස්තු ගැන කියන්නේ ඔය නවවිධ අගාධ වස්තු වලට වැටෙන්නේ ඉවසීම නැති නිසා මේ කියන නවවිධ අගාධ වස්තු වලට ඔබට නිතර මුහුණ පාන්න වෙන සිද්ධි දිනපතා ඔබට මේ වගේ සිදුවීම් තියෙනවා මොකද සසර පුරාවට ඔබ කරගත්ත කර්ම විපාක ඔබට ඵල දෙනවා මේ වගේ වන්න සිද්ධ වෙනවා ඒන කර්ම විපාක ඔයන්නෝ ආකාරයට එනවා කෙනෙක් ඔබට බයිනවා කෙනෙක් ඔබට ගහනවා කෙනෙක් ඔබේ දේවල් හොරගම් කරනවා ඔබට වංචා කරනවා ඔබට සමච්චල් කරනවා හිංගීංසා කරනවා ඔබ සසරේ කරගත්තු දේවල් ඔබට එන හැටි එහෙනම් ඒවෙන් වැළකීලා ඉන්න බෑ බුදු වුණත් ඒවෙන් වැළකී අයින් වෙලා ඉන්න බෑ තථාගතයන් වහන්සේටත් හිටිය හතුරු උන්වහන්සේව මරන්න හැදුවා මාසවිස දෙන්න හැදුවා නාහිර ගල් පෙරළුවා නාහිර මරන්න ඇත්තු දැම්මා දුනු යාවේ යව්වා ඉදලා මරන්න කියන උන්වහන්සේටවත් ඒ කියන විපාක වලින් ගැලවෙන්න පුළුවන් උනේ නැහැ උන්වහන්සේට ඒවට මුණ පාන සිටුණා තථාගතයන්ටත් ඒවෙන් ගැලවෙන්න බැරි වුණා නම් ඒවට මූණ දෙන්න සිද්ධ වුණා නම් ඔබ අපි ගැන කවර කතාද එහෙනම් මෙතුක්කල් ඔය වගේ දේවල් ඕන තරම් සිද්ධ වෙන්නේ නැති ඉස්සරහටත් සිද්ධ වෙනවා ඒක ඒකාන්තයි එහෙනම් ඒ සිද්ධ වෙන අවස්ථාවන් වලදී ඔබ මේ අගාධ වස්තුන් වලට නොඇටී ඉන්නයි ඕනේ ඊවසීම ප්‍රගුණ කරන්නයි ඕනේ ඒ අවස්ථාවන් වලදී ඔබ ඉවසන්නයි ඕනේ. බුද්ධාන් ශාසනාවේ තියෙන්නේ තින්තු ඉවසීම පරම කොටගත් තපස වඩන්න කියන. ඉවසීම පරම කොටගත් තපෝ ගුණේ වඩන්න කියන. තපෝ ගුණේ කියලා කිව්වේ තින්තු කැලස් තප කරන එක කැලස් තවන එක සියලු ගුණයන් පිහිටන බිමට කියන නමක් පින්තුනි ඉවසීම කියලා කියන්නේ ඉවසීම කියන පොළවේ තමයි සියලු ගුණයන් තියෙන්නේ එහෙනම් ඉවසීම කියලා කියන්නේ වහවහ ඇති කරගත්තුත් වහවහ පුරුදු කරගත යුතු ගුණයක් එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන්නේ නැතුව ඉවසීම පුරුදු කරන්නේ නැතුව ඔබට මේ නවවිධ අගාධ වස්තු වලින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. නවවිධ අගාධ වස්තු වලින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබට අගාධයෙන් ගොඩ එන්න වෙන්නේ නැහැ. අගාධය තමයි ඉන්න වෙන්නේ හැමදාම. එහෙනම් ඒ අගාධවලට නොඇති බේරෙන්න තියෙන ආයුධය තමයි පින්වතුනි ඉවසීම කියලා කියන්නේ. තමන්ගේ ජීවිත අත්දැකීම් විමසිල්ලට අරගෙන මේ කියන අගාධ වස්තු වලට නොඇටි ඉන්නට බලන්න. ඉවසීම කියන එකේ තව අයිති කාරණා ගොඩාක් තියෙනවා. පස්වෙනි අගාධ වස්තු තමයි වින්නතුනි. මගේ කිනාට අම්මට තාත්තට හෝ පුතාට දරුවට කාටද මගේ කියලා ඉන්න කවුරු හරි ඉන්නවා නම් අන්නේ කෙනෙකුට අහවලා මට ගහනවා අහවලා මගේ කෙනාට ගහනවා අහවලා මගේ කෙනාට බනිනවා අහවලා මගේ කෙනාට දෝෂාරෝපණය කරනවා සමච්චල් කරනවා වංචා කරනවා අහවලා මගේ කෙනාගේ දේවල් හොරගම් කරනවා ඔන්නෝම අවස්ථාවන් එනවා. එහෙම සිදුවීමක් සිද්ධ වෙච්ච ගමන් අර අගාධ වස්තු වලට වැටෙනවා. අහවලා මගේ පුතාට ගැහුවා කියලා හිතනවා. අහවලා මගේ බිරිඳට උසුළු විසුළු කළා කියලා හිතනවා. ඔය දෙන්නේ පිඟුදේ. පස්වෙනි අගාධ වස්තුව. නොඇටි ඉන්න උත්සාහ කරන්න. එවැනි අවස්ථාවන් වලදී ඉවසන්න බලන්න. ඉවසීම පුහුණු කරන්න. හයවෙනි අගාධ වස්තුව තමයි පිඟුතුනි. අහවලා මගේ කෙනාට ගසාවි බනීවි මගේ කෙනාගේ දේවල් හොරකම් කරાવી මගේ කෙනාගේ කිව්වහම මගේ අම්මා හෝ තාත්තා හෝ කැමති කෙනෙක් මගේ කරගත්ත අය ඕන තරම් ඉන්නවා. එහෙම කෙනෙකුට ගසාවි බනීවි ඔය විදිහට හිතනවා. තමන්ගේ දරුවා කායක හරි රණ්ඩු වෙලා. එයා අපි තුමු සෙල්ලම් කරන්න කියලා රණ්ඩු වෙලා කියනවා. ඊළඟ දවසේ සෙල්ලම් කරන්න යනවා. කලින් දවසේ ආයේ හොඳටම ගුටි කාලා. සෙල්ලම් කරන ඉස්කෝලේ හෝ ගමේ කොහෙට හරි වැනකට හෝ ගිහින් ගුටි කාලා ආවා. කායින් හරි. ඊළඟ දවසේ එතෙන්ටම යනකොට ඔබට මොකද හිතෙන්නේ? මගේ පුතාට අරුන් ගසාවි කියලා හිතෙනවා. එහෙම හිතන වෙලාවට ඒ ගහපු අය ගැන මෙත්තාවක් එහෙම හිතේ තියෙන්නේ නැහැ. දේශහිත තමයි හටගන්නේ. එහෙම හිතෙච්ච ගමන් ඔබ ඊළඟට කියාගෙන යනවා. කාලකන් අපේ කාට ගැහුවා. දරුවට බයින මූට ලැජ්ජ නැහැ නේ අදත් යනවා. මේක එකකින් ගුටි කාලා ඉන්න කියලා. ළමයට බයින. කොහොම නෙමෙයිද සිද්ධ වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඔන්නෝම අවස්ථාවන් නොය ඔබට තියෙන්නේ. තමන්ගේ කෙනෙක්ගේ දෙයක් හොරගම් කරොත් එහෙම අහවල් අයගේ දේවල් හොරගම් කරාවි කියලා. නිකන් හිතන්නකෝ මේ බස් එකේ යනකොට මේ බස් එකේ පර්ස් එක හොරකම් කරන මිනිස්සු ඉන්නවා කියලා ආරංචි වෙනවා. ගිය හතියෙත් කෙනෙක්ගේ මේ බස් එකේ හිටිය මිනිහගේ පර්ස් එක නැති වෙලා මේ හතියෙත් නැති වෙලා මෙහෙම කියලා කියනවා. දැන් මේ බස් එකේ තමන්ගේ කවුරු හරි යනවා. තමන්ගේ මහත්තයා වැඩට යනවා මේ බස් එකේ. ඔබට මොකද හිතෙන්නේ? තමන්ගේ ලෝණා වැඩට යනවා මේ බස් එකේ. ඔබට මොකද හිතෙන්නේ? පිට පොකට් කාර්ය මගේ කෙනාගේ පර්ස් එකටත් විදී කියලා හිතෙනවා. විදී වී කියලා හිතෙනකොට එතනින් එහාට ඒ පුද්ගලයා ගැන මහා දේස හිතක් හටගන්නවා. එහෙනම් බලන්න ඒවා අගාධ වස්තු නෙමෙයිද කියලා. තමන්ව නිතරම දේශයෙන් වෛරයෙන් දේශයට වෛරයට පත් කරන දේවල්. එවැනි සිතුවිලි ඒ ආකාරයි. එහෙනම් ඔබ කල්පනා කරලා බලන්න එවැනි සිතුවිල්ලක් එන එක හොඳයිද නරකයිද කියලා. එහෙම සිතුවිල්ලක් ආපු ගමන්ම එතනින් එහාට ඔබ ක්‍රියා කරන්නේ කොහොමද කියන. ඔබේ හිතේ දේශයක් වෛරයක් හටගන්නවා මිසක් මෙත්තාවක් හටගන්නේ නැහැ. එහෙනම් දේශයක් වෛරයක් හිතේ ඇති වෙනවා කියලා කියන්නේ මොන පාපයක්ද කියලා බලන්න. ඔබ නිරයට ඇදගෙන යන දේවල් නෙමෙයිද කියලා බලන්න. දොයේ තියෙන්නේ 6 වෙනි අගාධ වස්තු ඇටි. තමන්ගේ ජීවිතය තුලින් දැක ගන්නයි තියෙන්නේ. මේකේ දේවල් වලට අනිවාර්යෙන්ම මුහුණ පානවා ඔබ. ඒක ඒකාන්තයි. එහෙනම් ඒවෙන් ගැලවෙන්න නම් ඔබ ඉවසන්න වෙනවා. ඉවසීම පුරුදු කරන්නේ නැතුව ඔයෙන් ගැලවෙන්න බෑ. එකපාරටම ඕක කරන්නත් බෑ. ටික ටික පුරුදු කරන්න ඕන එක. පාරමිතාවක් ඩොග් ගාලා පූර්ණේ කරන්න බෑ කින්නේ. මහා බෝධිසත්වයන් වහන්සේ නමකටවත් ඒක එකපාරට මෙහෙම ඩොග් ගාලා කරන්න පුළුවන් වුණේ නෑ. මහා කල්පගණන් මේ කියන දේවල් හුරුදු පුහුණු කරගෙන ආවා. ඔබ සසරේ ඉවසීම කියන එක හුරුදු කරලා ඇති වින්දු. එහෙනම් මේකෙදි ඉවසන්නේ නැතුව ඉඳලා හරියන්නේ නැහැ. මේකෙදි පුරුදු කරගෙන යන්න. ඉවසීම ගුණේ පිහිට පුුණ තමයි තියෙන්නේ පිළිද අනිත් ඔක්කොම. ඉවසීම නැති තැන අනිත් ගුණ තියෙන විදිහක් නැහැ. හත්වෙනි අගාධ වස්තුව තමයි මුදුනේ. මගේ හතුරාට අහවලා උදව් කළා. ඒ කියන්නේ තමන් අනිවාර්යයෙන්ම හතුරු ඉන්නවා හැම කෙනාටම. හතුරුකම් කරන අය ඉන්නවා, තමන් වංචා කරන අය ඉන්නවා, තමන්ට බනින අය ඉන්නවා, ගහන අය ඉන්නවා, ඕන තරම් ඉන්නවා. අන්නේ කෙනෙකුට කෙනෙක් උදව් කළොත් එහෙම අන්නේ වෙලාවට ඔබට හිතෙනවා අහවලා මට බැනපු කෙනාට උදව් කළා කියලා හිතෙනවා. අහවලා මට ගහපු කෙනාට උදව් කළා කියලා හිතෙනවා. අහවලා මගේ දේවල් හොරගම් කරපු කෙනාට උදව් කළා කියලා හිතෙනවා. මාව සමච්චලයට පත් කරපු කෙනාට උදව් කළා කියලා හිතෙනවා. එහෙම හිතන අය ඉන්නවා. එහෙම හිතන එකත් අගාධ වස්තුවක් තමයි කියන්නේ. එහෙම හිතපු ගමන් මොකද වෙන්නේ? එහෙම හිතපු ගමන් ඒ උදව් කරපු කෙනා ගැනත් මහා අප්‍රසාදයක් හටගන්නවා. උදව් ලැබපු කෙනා කොහොමත් හතුරා කොහොමත් Tamanට අහම අහවල් දෙය කරා කියලා හිතාගෙන ඉන්න කෙනා එයාට කවුරු හරි උදව් කළොත් එහෙම දැන් එයා ගැනත් අප්‍රසාදයක් තමයි හිතෙන්නේ එයා ගැනත් හිතේ කේන්තියක් තමයි ඇති වෙන්නේ ඔන්න ඒ විදිහට දේශහිත ඇති කරගන්න වෛරහිත ඇති කරගන්න ඔය විදිහට ජීවිතය ගත කළා අවසානයේදී ගිනි තියෙන තැන උපදිනවා ඔබ ඇසුරු කරන්න අප්‍රිය අමනාපය ඇති. ඒ ඔබ ඒ අය ඇසුරු කරන්න අකමැති. ඔබට නිඳා කරන හෝ ඔබට වංචා කරන හෝ ඔබව සමත් දෙයටපත් කරන හෝ ඔබට බනින හෝ මොනවා හරි හේතු කාරණාවන් නිසා තමයි එහෙම වෙලා තියෙන්නේ. අන්න එහෙම කෙනෙකුට උදව් කරපු කෙනෙක් ඉන්න කෙනෙක් හිටියොත් එහෙම ඒක නැගෙනත් ඔබේ හිතේ අපසාරයක් තමයි මතුවෙන්නේ. කැමති නැහැ තව කෙනෙක් ඒ වගේ කෙනෙකුට උදව් කරනවා. ඔබට ජීවිත අධ්‍යක්ීම් ඇති. එවැනි අවස්ථාවන් එනකොට ඉවසලා කටයුතු කරන්න. අහවලා මගේ සතුරාට උදව් කළාය කියලා චෝදනාවෙන් හිතන්න යන්න එපා. අටවෙනි අගාධ වස්තුව තමයි පින්තුනි. අහවලා මගේ හතුරාට උදව් කරනවා කියලා හිතනවා. මට වංචා කරපු කෙනාට උදව් කරනවා කියලා හිතනවා. මට ගහපු කෙනාට උදව් කරනවා කියලා හිතනවා. මට බැනපු කෙනාට උදව් කරනවා කියලා හිතනවා. නිකමට හිතන්නකෝ ඔබ ඔබට කවුරු හරි අල්ලපු gedara kena ho ඒ කාන්තාවක් හෝ බැන්නා කියලා හිතන්නකෝ මොකක් හරි සමච්චලයක් කරා කියලා ඔබ පහත් කොට මොනවා හරි කිව්වයි කියලා හිතන්නකෝ ඒක ඔබට ආරංචි වුණා අහවලා තැනතන මෙන්න එහෙම කේලමක් කිව්වා කියලා හිතන්නකෝ අන්න ඒ කෙනාට තමන්ගේ බිරිඳ මොකක් හරි උදව් කරනවා හොඳට කුළුපග වෙලා කතා බහ කරනවා නැත්තම් ඒකත් ඇති රුස්සන්නේ නැහැ ඊට පස්සේ. බිරිඳ නිසා මුකුත් කියන්නත් බෑ, වෙච්ච දේවල් කියන්නත් බෑ. හැබැයි ඒකට කැමති නැහැ. ඒකට හරි කේන්තියෙන් ඉන්නේ. ඔයා මොකටද අරයට උදව් කරන්න ගියේ කියලා අහයි. මෙහිම ආන අවස්ථාවක් ඇති. ඒ සිතුවිලි පිරිසුදු සිතුවිලි නෙමෙයි කින්නේ. සුදු මනුස්සයෙකුට තියෙන්න ඕනේ සිතුවිලි නෙමෙයි. ඒවා දේශ සහගත සිතුවිලි. එහෙනම් ඔය විදිහට අටවෙනි අගාධ වස්තුව සඳහන් වෙනවා. ඊවසීම පුරුදු කරන්න. ඕනේ තරම් මුහුණ දෙන්න පුළුවන් අවස්ථා. නවවෙනි අගාධ වස්තුව තමයි පින්තුණි. අතවලා මගේ හතුරාට උදව් කරාවි කියලා හිතන එක. අහවලා මගේ හතුරාට උදව් කරාවි කියලා හිතලා. නැවතත් හිත දේශයටපත් කරගන්න. කෙනෙක් ඉන්නවා තමන්ට වංචා කරපු කෙනෙක්. තමන්ගේ මුදල් වගේක් අරගෙන ආපහු දුන්නේ නැහැ. මන්ට වංචාවක් කරා. එයා ගැන කොහොමද කියන්නේ ඉන්නේ? මේ පළවෙනි අගාධමත් දීම අහවල් කෙනා මට මෙහෙම කළාය කියලා කොහොමද හිතන්නේ? හැබැයි එයාට උදව් පදව කරන කෙනෙක් දැක්කොත් එහෙම. එයා කුල්පග අසුරු කරන කෙනෙක් දැක්කොත් එහෙනම් ඔබට හිතෙනවා එයා අහවලා මේ කෙනාට උදව් කරાવි කියලා හිතෙනවා. මට වංචා කරපු කෙනාට අහවලා උදව් කරાવි කියලා හිතෙනවා. එහෙම හිතෙච්ච එක මොකද වෙන්නේ? නැවත ඒ උදව් කරන්න යන කෙනාගෙන හිතේ අප්‍රසාදයක්, දේශයක් හැට ගන්නවා. ආයිත් අගාධයට තමයි ඒ වෙන්නේ. මේවැනි අවස්ථාවලදී ඔබ කියන දේවල්, කර්ම කටයුතු කරන දේවල් ඔබට අත්දැකීම ඇති. මම අමුතුවෙන් ඒවා කියන්න ඕනේ නැහැ. මොකද මේ ලෝකෙට මිනිසෙක් කියලා ඉපදුනා නම් ඔය කියන අවස්ථා ඒකාන්තයෙන්ම උරුමයි. ඕවෑම පිටපයින් බෑ. ඔය අවස්ථාවන් සියලු දේවල් වලට ඔබට මුහුණ පාන සිද්ධ වෙනවා ඒකාන්තයෙන්ම. එහෙනම් ඒ අවස්ථාවන් වලදී ඔය අගාධ වස්තු වලට නොයැටි ඉන්න කටයුතු කරන්න ඕනේ. තමන් යම් බෝධියක් ප්‍රාර්ථනා කරගෙන කටයුතු කරන කෙනෙක් නම් ඒ බෝධිය පිණිස මොකද අගාධ වස්තු වලට යන්නොත් එහෙම බෝධිය සාක්ෂාත් කරන්න වෙන්නේ නැහැ. ආපායේ තමයි යන්නේ මේ. එහෙනම් බෝධිය සාක්ෂාත් කරගන්න මොකද කරන්න ඕනේ? අගාධ වස්තු වලට නොයැටි ඉන්න ඕනේ. අගාධ වස්තු වලට නොයැටි ඉන්න නම් මොකද කරන්න ඕනේ? නිවසීම පුරුදු කරන්න ඕනේ. ඒවා ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ. ඉවසීම නැතුව මේ ගමන යන්න බෑ කිව්වොත්. තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට නම් මේ ඉවසීම ගැන බොහෝ කොට දේශනා කළා තියෙනවා. මැසි මල්දුරු කරදර ඉවසන්න කියලා කියනවා. සර්පෙක් කෑවත් ඉවසන්න කියලා කියනවා. ඉවසන්න කියලා කියන්නේ බෙහෙත් දාගන්න එපා කියන එක එහෙම නෙමෙයි ඈ. ගැන වෛද්‍ය ප්‍රතිකාර අරගන්න එපා කියන එක එහෙම නෙමෙයි මේ ඉවසන්න කියලා කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. යමක් සිදු වුනහම තමන්ගේ හිත විපර්යාසයකට පත් කරගන්නේ නැහැ. අන්න ඒකට තමයි ඉවසනවා කියලා කියන්නේ. එහෙම නැතුව පොළඟෙක් ගැහුවාම විශ්වවිද්‍යාලට ගිහිල්ලා බෙහෙත්ියක් ගන්න නැතුව පොළඟ කෑවනේ මං ඉවසගෙන ඉන්නවා කියලා ඉන්න එකට එහෙම නෙමෙයි. ඒ මෝඩ වැඩක් ඒ. ඒ සිදු වීමෙන් හිත විපරීත ස්වභාවයකට පත් කරගන්නේ නැහැ. නැත්තම් පොළඟේ ගැහුවොත් එහෙනම් මොකද වෙන්නේ? අයියෝ මට පොළඟ ගැහුවා කියලා මරහඬ දීලා ඒ සර්පයාටත් බැනලා මේ කාලකණ්ණි සර්පයා සතා මාව කෑවා කියලා ඕකව මරලා තල්ල දාන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට හිත විපරීත කරගන්නේ නැහැ. ඒකට කියන්නේ ඉවසීම කියලා. එහෙනම් පොළඟක් ගැහුවාම ඉස්පිතාලට ගිහිල්ලා අනිවාර්යයෙන්ම බෙහෙත් දාගන්න ඉක්මනටම ගිහිල්ලා. හැබැයි මහා විපතකටපත් උනාය කියලා හිතලා තවන්ගේ හිත විපරීත භාවයට පත් කරගන්න එපා. අන්නේ විපරීත භාවයට පත් වෙන්නේ නැති වෙන්නේ ඉවස කරනවා. ඒ සිදුවීම ඉවසනවා. මැසි මදුරු කාර්දල ඉවසන්න කියලා කිව්වා. ඔබ කොහොමද කරන්නේ කියලා ඔබ කල්පනා කරලා බලන්න. මදුරු එක් කනකොට කොහොමද කරන්නේ කියලා. ඇඟේ බහුව මදුරුව එලවන්න එපා කියලා නෙමෙයි මේ මේ කියන්නේ. මදුරු එක වරන් මුලඟින් පිඹලා හෝ අතින් පොඩ්ඩක් මෙහෙම කරලා හරි වයින් කරනවා. එහෙමද කරන්නේ නැත්නම් තාර ගාලා චොප්ප වෙන්න තරල දානවා කියලා ඔබ කල්පනා කරලා බලන්න. ඒ අර ඉවසුවේ නෑ. ඒ අර හිත විපරීත ස්වභාවයටපත් වෙලා. මදුරේ කනකොට වේදනාවක් එනකොට ඒ වේදනාව ඉවසගෙන හිමීටේ මදුරට හානියක් කරන්නේ නැතු මදුර එළවල දාන එක ස්වභාවය බලන්නකෝ ඉවසන ස්වභාවයක් නැද්ද කියලා එතන මම ඔබට ආයිත් පැහැදිලි කරන්නේ මදුරු එක්කනකට ආයිති වෙන්න කාහන් ලේබීහන් ඒබීහන් කියලා ඔහොම ඉන්න එකට එහෙම නෙමෙයි ඉවසීම කියලා කියන්නේ ඒ මෝඩ ඉවසීමක් ඒක එහෙම කරන්න අවශ්‍ය නැහැ මදුරුවව අයින් කරන්න මදුරුවා කෙරෙහි දේශ හිතක් ඇතිගෙන ඌව මරලා තල්ලා පොඩි කරලා දාන්න නේද ඔබට ඝන හරියට කූඩුවක් හැම් වෙලා තියෙනවා ඉතින් ඒක මොකක් හරි ඇනුනොත් එහෙම රිදෙනවා. තැළුනොත් රිදෙනවා. උෂ්ණයට අහුනොත් එහෙම රසණයට අහුනොත් එහෙම මොකද වෙන්නේ? පිච්චෙනවා, රිදෙනවා, වේදනයි. අධික සීතලට අහුනොත් එහෙම මොකද වෙන්නේ? රිදෙනවා. කය රිදෙන්න ගන්නවා. දරා ගන්න බෑ සීතල. මෙවුලන්න පටන් ගන්නවා. ඔය හැම අවස්ථාවකදීම ඉවසන්න කියලා කියනවා. ආයිත් කියන්නේ ඒ කියන්නේ එතෙන්දී ඉවසන්න කියලා කියන්නේ. ආ ඔහෙ ඕන එකක් වෙච්ච ආයේ මම මෙතන ඉන්නවා එහෙම කියලා හිතන එක නෙමෙයි. යම් අරමුණක් උදෙසා ඒවා ඉවසන්නේ. මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ආවා. ඒවත් ඉවසන්න කියලා කියනවා. ඒ කියන්නේ බොක්ක බලනකම් ඉර කරගෙන ඉන්නවට එහෙම නෙමෙයි. මල පහ කිරීමේ අවස්ථාවක් ආවම ඒවත් ඉවසන්න කියලා කියනවා. ඒ කියන්නේ ඉන්න තැනම හක යනකම් ඉන්න කියලා එහෙම නෙමෙයි කියන්නේ. මේ හොඳට තේරුම් ගන්න ඕනේ. නැත්තම් වැරදි විදිහට තේරුම් ගන්නවා. නැත්තම් චූපර ඉවසන්න කිව්වයි කියලා උත්‍රාසේ පුපුරනකන් ඉන්නවා ඊට පස්සේ. නැත්තම් නිතර නිතර එහෙම කළා මේ ඊට පස්සේ එක්ක මොකක් හරි ලෙඩක් හැදගන්නේ. උත්‍රා ගල් හැදේ එක්ක. එහෙම කරගන්න කියනෝ නෙමෙයි මේ. එවැනි අවස්ථාවක් ආවහම වින්දුනි හිත විපරීතයට පත් කරගන්නේ නැහැ. ඔබ මුත්‍රා කරන්න ගිහිල්ලා. හැබැයි ඒ හිත විපරීතයටපත් කරගන්නේ නැතුව. මේවා මේ ඇත්තට මේ භික්ෂුන් වහන්සේලාට කියපු දේවල්. මොකද මුත්‍රා බරක් හැදුනට පස්සේ තමන්ගේ කමටහන අමතක වෙන්න පුළුවන්. කමටහන පැත්තක දීදී මේ හදිස්සියෙම ගිහිල්ලා මුත්‍රා කරන්න පුළුවන්. මල පහ කිරීමේ අවශ්‍යතාවයක් ආවහම තමන් වඩ වඩා හිටපු කමටහන පැත්තකදී ඒකට හිත වෙමු කරලා ඒක පස්සේ ඒක කරගන්න ඕනේ කියන එක එක වෙන්න පුළුවන්. එහෙම කරගන්න එපා කියලායි මේ කියන්නේ. එහෙම නැතුව මල පහ කරන්නවා මුත්‍රා කරන්නවත් එපා කියන නෙමෙයි මේ කියන්නේ. ඒක ඉවසන්න කියලා කිව්වේ මේ අවස්ථාවන් ආවම හිත විපරීත ප්‍රවාහයට පත් කරගන්නේ නැහැ කියන එක. පින්වතුනි ත්‍රිපිටක සූත්‍රවල තියෙනවා පින්වතුනි නොයෙක් ඥාන කතා ගැන ඥාන කතා කියන්නේ කණ ඒවා නෙමෙයි ඥානය කියලා කියන්නේ අන්නේ ඥානයන් ගැන විස්තර විග්‍රහ කරලා තියෙන ඒවා සූත්‍ර ඒවා පින්වතුනි සාන්ති ඥානය කියලා එකක් තියෙනවා ප්‍රඥාවට ප්‍රඥාව පූර්ණ වෙනකොට ඒවට අදාළ වෙන කොටස්. ඉවසන්නේ නැති කෙනෙකුට පින් උතුනේ ওই ඥානයන් පහ දෙහිදන්නේ නැහැ. මොකද ඉවසන්නේ නැහැ කියලා කියන්නේ බොහොම කලබල කෙනෙක්. විපරීත හිත් ඇත්තේ. ඒ කෙනාට සිහිය එලව ගන්න බෑ. මොකද ඉවසීම පුරුදු කරලා නැහැ. පොඩි දෙයක් ඇති කලබලයටපත් වෙනවා. එහෙම කෙනෙක් කොහොමද මේ පාඩුවේ කමටහනක් වඩාගෙන යන්නේ? සම්මා සතියෙන් ජීවත් වෙන්නේ කොහොමද? එහෙම කරගන්න බෑ. හේතුව තමයි ඉවසීම පුරුදු කරලා නැහැ. එහෙනම් Tamanට එන හැම අවස්ථාවකදීම ඔය මූණ දෙන්න එන බාධක හැම එකකදීම ඉවසීම පුරුදු කරගන්නවා. වැරදි මත දාගන්න එපා කියන්නේ ඉවසීම කියන එකට. මම කලින් පැහැදිලි කළා වගේ මදුරෙක් කනකොට ආගහන් කියලා ඉන්න එක ඒව ඉවසීම නෙමෙයි. මුත්‍රා බරක් ඇදුනහම මුත්‍රා කරන්නේ නැතුව හිර කරගෙන ඉවසගෙන ඉන්න එක. මල පහ ගිරීමේ අවස්ථාවකම හිර කරගෙන ඉන්නවා ඉවසගෙන ඉන්න මා මේ බුදුහාමුදුරුත් කියලා තියෙනවානේ මේ මේ මෙහෙම ඉවසන්නේ කියලා. එයින්ද ඉවසලා වල්නෝ. එහෙම කරන්න එපා. බඩගින්න ඉවසන්න කියලා බුදුහාමුදුරු කියනවා. ඒ කියන්නේ අර නිගණ්ඨ පිරිස් වගේ එහෙම දුෂ්කර පිළිවෙත් පිළි අනුගමනය කරන්න කියලාද මේ කියන්නේ? එහෙම කියන්නේ නැහැ. පුළුවන් තරම් බඩගින්න ඉන්න කියලා නෙමෙයි මේ කියන්නේ. බඩගින්න ඉවසන්න කියන්නේ ඒක නෙමෙයි. බඩගින්න ඉවසන්න කියලා කියන්නේ පිටින් බඩගින්න කාවට පස්සේ හිත විපරීතයට පත් කරගන්නේ නැහැ. කලබලෙලා කන්න හොයන්න දුවන්නේ නැහැ. විසුණු වහන්සේ නමක් නම් කලබලයටපත් වෙලා බඩගින්නට මොනවහත් දාන ටිකක් හොයාගෙන දුවන්නේ නැහැ. එහෙම කරන්න ගිහිල්ලා තමන්ගේ කමටහන අමතක කරන්නේ නැහැ. කමටහන කැඩෙන්න දෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ විදෙන්න දෙන්නේ නැහැ. සිහිනුවණින්ම කටයුතු කරනවා. සිහිනුවණින් කටයුතු කරන්නේ ඉවසීම පුහුණු කරලා තියෙනවා. මේක පුරුදු කරලා නැත්තම් එහෙම දැන් ඉතින් ඔය කියන අවස්ථාවලට කොහොම මුණ දෙන්නේ? දියාව ඒ හැම අවස්ථාවෙම මොකද වෙන්නේ? කමටහන පැත්තක ඒ අදාළ දේ තමයි කරන්නේ. බඩගින්නක් අහම කමටහන පැත්තක. මුත්‍රා බරක් ඇදුනහම කමටහන පැත්තක. මල පහ කරන්න අවශ්‍යතාවයක් ආවම කමටහන පැත්තක. මදුරු එක් කනකොට කමටහන පැත්තක. අධික සීතලක් එනකොට කමටහන පැත්තක. අධික රස්නියක් එනකොට කමටහන පැත්තක. තියව නැති වෙලාවක් කියන්නම්. එක්ක සීතලයි එක්ක රස්නියයි. පැයකට දෙකකට සැරයක් මුත්‍රා බරයි. දවසට එක පාරක් හෝ දෙපාරක් මල පහ කරන්නේ. ගැලවෙන්න පුළුවන්ද මේ? ගැලවෙන්න බෑනේ. දැන් ওই හැම අවස්ථාවකටම හිත විපරීතයට පත් කරගන්න ඕන. කමටහන පැත්තකට වැටෙනවා නම් දැන් නිවන් දකින්න කවද්ද බලන්නේ? දැන් මේ කියන්නේ මේ මොදේ නව විදාගාද වස්තු ගැන එහෙම නෙමෙයි. ඒ ගොඩක් ඈත තියෙන ඒවා. මම මේ කියන්නේ ඒවෙන් ඈත් වෙලා මේ නිවන් දකින්න ආපු කෙනෙක් දෙවෙන් මූණ දෙන්න තියෙන දේවල්. පහළ මානසික මට්ටමක් තියෙන කෙනෙකුට ඉතින් අර කියන ආගාධ වස්තු ගැන ඔළුවට එන්න පුළුවන්. එහෙම නැතු යම් වීරයෙක්ින් කටයුතු කරන කෙනෙක් උත්සාහයෙන් කටයුතු කරන කෙනෙක් නම් ඉවසීම කියන එක පුරුදු කරලා නැත්නම් ඔන්න ඔය කියන අවස්ථාවන්වල මූණ දෙනකොට බොහෝ බාධා ඇති කරගන්න පුළුවන් නිවන් මාර්ගට. තව දිනවා ශාරීරික වේදනාවන් නිවසන්. බඩේ අමාරු හැදෙනවා. ඔළුව කැක්කුම් හැදෙනවා. නොඑක් රෝගාබාධයන් හැදෙනවා. හොන්දේ අමාරු හැදෙනවා. දැන් කමතහන පැත්තකට වැටෙන්නේ දෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයේ ඉඳගන්න තියෙන්නේ. ඒකට ඒ කියන වේදනාවන් ඉවසලා කටයුතු කරන්න ඕනේ. ඉවසීම පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ අසනීපෙට බෙහෙත් ගන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. ඔළුවේ කුමක් ආවම පෙනඩෝල් දෙකක් බොන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි ඒකෙන් කියන්නේ. බඩගින්නක් ආවම මුකුත් කන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි කියන්නේ. හොඳට තේරුම් ගන්න. හිත විපරීතයට පත් කරගන්නේ නැහැ. එක්තරා පොතක සඳහන් වෙච්ච මේ කතාවක් මේ ඉවසපු අවස්ථාවක් ගැන මේ ස්වාමීන් වහන්සේ නම. මේක ලංකාවේ සිතුල්පව්වේ සිතුල්පව්ව විහාරේ වාසය කරපු උත්වෙන් වහන්සේ නමක් ගැන සඳහන් වෙන කතාව. උන්වහන්සේට බලවත් උදර අමාරුවක් හැදෙනවා. ඒ තමයි මේ වාතය කිපීමෙන් හැදිච්ච එක. මේ වාතය කිපිලා උදරේ අමාරුවක් හැදිලා උන්වහන්සේ මේ අත පෙරලි පෙරලි ඉන්නවා. අධික වේදනාව නිසා මේ අත පෙරලි පෙරලි ඉන්නවා. මේ උන්වහන්සේ එතන ඉන්නකොට එතනින් වඩිනවා පින්දපාතික ස්වාමීන් වහන්සේ නම. ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේට කියනවා ඉවසන්න කියලා. මේ සම්බුද්ධ ශාසනයේ ඉවසීම පරම කරගත් එකක්. ඉතින් අර උන්වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා උන්වහන්සේ කියන එක පිළිගන්නවා. මේ පිළි අරගෙන උන්වහන්සේ නැවත සිහිවල යෝනිසෝ මනසිකාරින් කටයුතු කරනවා මේ වේදනාව නිවසගෙන. උන්වහන්සේ කමටහනම වෙනේ කරනවා හිත කැඩෙන්න දෙන්නේ නැහැ පොඩ්ඩක් ආ විපරීත ස්වභාවයකට පත් වෙන්න දෙන්නේ නැහැ කිසිම වේදනාවක් නිසා. ඒ වෙලාවේදී වාතයේ කිපීම වැඩි වෙලා නාභියේ ඉඳන් ලය වෙනකම් පපුව ප්‍රදේශයට වෙනකම් උන්වහන්සේ උදරේ පැලෙනවා. උන්වහන්සේ ඒ හැම වේදනාවක්ම ඉවසනවා. ඒ හැම වේදනාවක්ම ඉවසගෙන උන්වහන්සේ කමටහනම මිනිහ කරනවා. එහෙම කළා උන්වහන්සේ අරිහත්ත්වේ සාක්ෂාත් කරනවා. අරිහත්ත්වේ සාක්ෂාත් කළා පිළිගන්න පාන. ඉවසීම පුරුදු කරගත්ත කෙනෙකුට තමයි පුදුනේ එච්චර දුර යන්න පුළුවන්. බින්දු මාත්‍යයක්වත් ඉවසීම පුරුදු කළ නැත්නම් එහෙම. ඔය වගේ අවස්ථාවක කමඨහනම් මෙහි කරන්න බෑ. මధుරේ කන වේලාවටත් කමඨහන වෙනස් කරගන්න නැතුව ඉවසගෙන ඒ මధుරව එලවල දාන්න පුළුවන් නම් තමන්ගේ කමඨහන වෙනස් කරගන්න නැතුව කරගන්න. තමන්ගේ හිත විපරීත කරගන්න නැතුව කරගන්න. මధుරව ගැන ගේන්ටි ගියා කියලා කියන්නේ ගේන්ටික් ගියොත් එහෙම. චේ මధుරව කනවනේ කියලා කිව්වොත් එහෙම. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ කමඨහන පැත්තක දැන් හිත විපරීත තත්ත්වයට පත් වෙලා මధుරව ගැන දේශ හිතක් ඇති වෙලා. එහෙනම් එහෙම හරියන්නේ නැහැ. මధుරයක් කනකොට එහෙමනම් අර හිතලා බලන්නකෝ උදරය පැවිච්ච ස්වාමීන් වහන්සේගේ ස්වභාවය මොකද්ද කියලා. ඒ තත්වයකට එහෙම යන්න පුළුවන්ද කියලා. හීනකින්වත්. එහෙනම් එකපාරටම කරන්න පුළුවන් ඒවා නෙමෙයි බින්දුනි පුරුදු කරන්න ඕන එකක් මේ තියෙන්නේ. උන්වහන්සේලා අයෝසියෙම තියෙන එක පුරුදු කරගෙන ආවා. ඉවසීම පරම කරගත්ත තපෝ ගුණය තමයි වැඩි වෙන්නේ. එහෙනම් ඔබ ඉවසීම පුරුදු කරන්න පටන් ගන්න. හැකි හැම අවස්ථාවකම හිත විපරීත තත්වයට පත් වෙන්න දෙන්න එපා, දේශයට පත් වෙන්න දෙන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. හැකි උපරිමයෙන් ඉවසන්න. ඉවසීමේ පාරමිතාව පුරන්න. ඉවසීමේ පාරමිතාව පුරන්නේ නැතුව නිවන සාක්ෂාත් කරගන්න හම්බ වෙන්නේ නැහැ පිණිස. ඔබට ඒක බොහොම පැහැදිලිව පේනවා මේ කියන දේවල් වලින්. සතාගතයන් වහන්සේ නැත්තම් භික්ෂුන් වහන්සේලා මේ පාරමිතාවන් කියලා කියන්නේ බුදු කෙනෙකුට විතරක් අයිති එකක් නෙමෙයි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට විතරක් අයිති එකක් නෙමෙයි කියලා හොඳටම පැහැදිලිව පේනවා නේද? උන්වහන්සේගේ ශ්‍රාවකයේ සියලු දෙනාටම අයිති එකක් කියලා. අරහත් බෝධිය ප්‍රාර්ථනා කරන අයටත් අයිති කියලා. හොඳටම පැහැදිලිද? නැත්තම් උන්වහන්සේ මොකටද මේ ඉවසන්නේ කියලා කියන්නේ? අදිවාසනයෙන් පහ කළ යුතු කෙලෙස් කියලා ඕ කොටසක් දේශනා කරලා තියෙන්නේ ඇයි? නිකම් පහ කරන්න පුළුවන් දේවල්. ඊවසීම වුරුදු කළ නැත්තම්. එහෙම කරන්න වෙන්නේ. එහෙනම් යමෙක් තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් ප්‍රාර්ථනා කළා නම් ඊවසීම කියන එක අනිවාර්යයෙන්ම ප්‍රගුණ කළ යුතුයි. ඉවසීම නැත්තම් කොහොමද වෙන්නේ? සීලයක්වත් රකින්න නෑ දුන්නා. මදුරුව වහන එක ඉවසන්නේ නැත්තම් පළවෙනි ශික්ෂාපද දෙක රැක ගන්න පුළුවන්ද? ඒකයි කිව්වේ ඉවසීම නැමැති භූමියේ තමයි පිමුතුනි අනෙක් සියලු ගුණයන් තියෙන්නේ. අනෙක් සියලු ගුණයන්ට පොළොව වෙන්නේ ඉවසීම කියන එක තමයි. හරියට මේ මහ පොළොව මත සියලු දේවල් පිහිටලා තිනවා වගේ ඉවසීම කියන ගුණේ මත තමයි අනිත් ඔක්කොම ගුණයන් තියෙන්නේ. එහෙනම් ඉවසීම කියන එක හැකිය උපරිමයෙන් පුරුදු කරන්න. කන්ති පාරමිතාව ගැන පින්තුනි තව බොහෝ කරුණු තියෙනවා කියන්නේ. ඔබට තාම කිව්වේ නෑ කකචි උපම අවවාදය ගැන. එතකොට ශාන්තිවාදී තාපසය ගැන තව බොහෝ දේවල් තියෙනවා ඊවසීම ගැන කියන්නේ. ඉතින් අදට කාල වේලාව අවසන් වෙලා නිසා අපි ඊළඟ සතියේ කන්ති පාරමිතාව ගැන තවදුරටත් සාකච්ඡා කරගෙන යමු. අදට පින්වුදුනේ මෙතනින් අපි දේශනාව සමාර කරමු. මම හිතනවා ඔබ සියලු දෙනාටම මේ ඊවසීම ගැන බොහෝ දේවල් දැනගන්න ලැබෙන්න ඇති කියලා. එහෙනම් පින්වුදුනි දේශනාව අවසන් කිරීමට පතමින් ඔබ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ සියලු ලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. එහෙනම් පින්වුදුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දේශනා කරන්නට ඉදිරිය සද්ධර්මයේ සාකච්ඡා කරලා සද්ධර්මයේ මනසිකාර කරලා නගාගත්තා වූ ඒ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් සියලු සලෝක සියලු සත්‍යයන්ට අනුමෝදන් කරමු. පළමු කොටම සිහිපත් කරගන්න පින්වුතුනි මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා කියලා හිතාගෙන ඉතාමත් දැඩි වීර්යයෙන් යුතුව කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් මේ තුන් ලෝකාත්‍රය තුල වැඩ ඉන්නවා නම් අන්නේ සිල් දෙනාට ඔබ කරගත්තා වූ ඒ සියලු පුණ්‍ය සම්බාර ධර්මිය කුසල සම්බාර ධර්මිය අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් ඒ සියලු දෙනාට වැඩි වෙලින් දෙන්නේ ආවෝ සියලුම දුක් දෝෂ අන්ධකාර වල දුරින් භූතේවා ශරීරයේ සබ්දා දුසීමේ වැදපැන්නේ ආව 89 කුලක 99ක් වැදියේ 23ක් ආන්තරා දෝෂ අන්ධකාර වල දුරින් භූතේවා යක්ෂ වේජ විසාද මලවැල් කුම්බාණ්ඩ ආදීකින් වැදපැන්නේ ආව දෝෂ අන්ධකාර වල දුරින් භූතේවා වහවහම අජලාමර සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා සැකසේවා කියලා සාදුකාරයක් දෙල පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සිහිපත් කරගන්න පින් උතුණි සනාධිම සංසාරයේ බලම මේ එන ගමදී මේ සම්බුද්ධ ශාසනයන් වල ආරක්ෂාව පිණිස කටයුතු කරපු යම් කිසි කෙනෙක් ඉන්නව නම් අන්නේ සිළු දෙනාම සිහිපත් කරගන්න. මේ ත්‍රිපිටක ධර්මයන් පොත්පත් ආදී වශයෙන් ආරක්ෂා කරගෙන ආපු යම් කිසි කෙනෙක් ඉන්නව නම් අන්නේ සිළු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම විහෙර විහාර ඒ වගේම සංඝයා වහන්සේලා ආරක්ෂා කරගෙන යම් කිසි කෙනෙක් හිටියා නම් අන්නේ සීල දෙනවා සීපත් කරගෙන ඔබ කරගත්තා වේ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ ඒ සීල දෙනාට මනුමුදන් කරන්න. යම් කිසි එකකින් ඒ අය අබල් ගම් වෙලා ඉන්නෝ නම් එයින් අත මිදී සුඛී සූපත් භාවයට පත් වේවා. දස කුසලයෙන් මෙලෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයක් දෙන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මොහොතක් සීපත් කරන්න පින් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපෙන් චන්දසේක ප්‍රජාපති කියනා වූ අල්පේසාක්‍ය මහේසාක්‍ය දීව සමුයාව සිහිපත් කරගන්න. ඒ වගේම සක්‍රදේවතුමා ප්‍රධාන පරිවාර දේවතා පිණිස සිහිපත් කරගන්නේ. ඒ වගේම සතරවරම් හදවනම් ප්‍රධාන පරිවාර දේවතා පිණිස සිහිපත් කරගන්නේ. 18ක් යක්ෂ සේනාධිපතිතුමන් සහ පරිවාර දේවතා පිණිස සිහිපත් කරගන්නේ. ඒ වගේම වෘක්ෂ දේවතාවුන් සහ ඉෂ්ඨගාමී දෙවි දේවතාවුන් වහන්සේලා සිහිපත් කරගෙන මේ සිළු දෙවි දේවතාවුන් වහන්සේලාට ඔබ කරගත්තා වූ සිළු පුන් සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්නේ අනුමෝදනාවෙන් මේ දිව්‍යංගයේ දිව්‍ය අනුභවයේ දීවා දිව්‍ය තේජස දිව්‍ය විරුද්ධිය දිව්‍ය බලයේ දිව්‍ය දීප්තිය වැඩි වේවා චිරාත් කාලයක් සම්බුත් ශාසනය ආරක්ෂා කරගනිත්වා දසකුසලෙන් මිදෙත්වා දසකුසලේ වඩත්වා දසපුණ්‍යක් ව්‍යාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතරෙත්වා කියලා සාදුකාරයන් දිල පින් අනුමෝදන් කරන්. ඒ වගේම සුජීවත්ව සිට තමන්ට උදව් උපදව කරන්න ආවේ සිළු දේවතාව සිහිපත් කරන් තමන්ගේ අම්මා තාත්තා දුවා දරුවෝ ඥාති හිත මිත්තානි යහල් වෙලියන් මේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම සේවක සේවිකාවන් ස්වාමි දරුවන් මේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ට වතුරු විදුලකකින් හරි උදව් පදව කරන කෙනෙක් ඉන්නවා නම් අන්නේ සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම ධර්මය ඔබ පුණ්‍ය බාරේ කටයුතු කරන්න ආවේ මහත්මාත්වයෙන් සියලු දෙනාම සිහිපත් කරගන්න. ඒ සියලු දෙනාටම ඔබ කරගත්තා වේ සිළුම් පුණ සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ අනුමෝදන් කරන්න. ඒ අනුමෝදනාවෙන් එයාට වැඩි යලින් දෙන්නා වූ සිළුම් දුක් දෝසාන්තකාරවල දුහරින් බෝතේවා ශරීරයේ සත්දාසු දුසීමෙන් වැඩ පැමිණ ආ වූ 98 රෝග නමනියක් වැඩි 33ක් ආන්තරා දෝසාන්තකාරවල දුහරින් බෝතේවා දසහසුලේ මෙත්තා දසහසුලේ වඩත්තා දසුන්‍යක් යාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතරේත්වා කියලා සාදුකාරයෙක් දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම තමන් නමින් ජම්මාන්තරගත වෙන්නේ ඉච්ච සිළුම් ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරන් මේ ආත්මභාවයේ පවුණක් මේ කල්පණුම එකක් ඇතුළත තමන්ට අම්මා වෙත තාත්තා වෙත ඥාති හිත මිත්‍රාදීන් වෙත ඒ සිළුම් දනාම සිහිපත් කරගන්න. ඔබ කරගත්තා වේ සිළුම් මුන් සම්බාධ ධර්මයේ කුසල සම්බාධ ධර්මයේ යෙහි අනුමෝදන් කරන්නේ. ඒ අනුමෝදනාවෙන් යෑම කිසියකින් අභය ස්ථානයක ඉන්නවා නම් එහෙන් අත මිදී සුඛී සුවපත් භාවයටපත් වේවා. දස කුසලයෙන් මිදෙත්වා දස කුසලයේ වරත්වා දස පුණ්‍යක් පියාම කරත්වා නිබ්බාන පරම සුඛින් සුඛිතතර වේත්වා කියලා සාදුකාරයෙක් දිල පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම තමන් කරගත්තා වේ සිළුම් මුන් සම්බාධ ධර්මයන්ගේ කුසල සම්බාධ ධර්මයන්ගේ ගුණ බල මහිමෙන් මේ මිහිම අරමුණත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාරයෙක් දිල පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම අනාදිමත් සංසාරේ පටන් ගත්තා වූ ඒ සීලම් පුණ්‍ය සම්බාධ ධර්මයන්ගේ කුස සම්බාධ ධර්මයන්ගේ ගුණ බල මහිමින් ඔබ අප සීල දිනාටම බුදුපසේ බුදුමහරතන් වහන්සේලා නිහිසැනසී පැමිණ වදාළේ නිත්‍ය මංගල පරම සුන්දර අමුක්ත මහා නිර්වාණයම සාක්ෂාත් වේවා කියලා සාදුකාරයෙක් දිල පින් අනුමෝදන් කරන්නේ. සීල දිනාටම තිරුවන් සරණයි.
තිරපාවයට පියමන කරන ගමන තවත් පියවරක් සමගින් හමුවන ලබන සතියේ තෙරක් නොමැති සසරි හෙතෙරවන තෙරවන.